Sabe onde é a porta? Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. Namo tassa bhagavato arahato sammasambuddhassa. වාසනාවන්ත කාරුණික පින්වත්නි, දැන් අපි විසින් කළ යුතු පළමු කොට කළ යුතු යුතුකමක් තියෙනවා. අපසතු අගසීමක් තියෙනවා. අපි දැන් මේ මොහොතේ කවුරුන් විසින් හෝ දුන් දානයකින් යටිමු අය අනුන්ගේ සිව්පසයෙන් යැපුණු අය යැපෙන අය මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ මේ අන් අයගේ සිව්පසයෙන් යැපෙන එක සරල ලේසි පහසු කාරණාවක් හැටියට නෙවෙයි අනුදැන වදා එක්තරා විදිහක අනතුරුදායක බවකුත් ඒ තුළ තියෙනවා. වහන්සේ දේශනා කළ අග්ගිකන්දු උපමානේ දේශනාවන්ගෙන් පැහැදිලි වුණා. ඉතින් උන්වහන්සේයින් ඇතිවෙන අහිතකර බව වළක්වා ගන්නයි ඉන් අනතුරුව අච්චරා සංඝාත සූත්‍රවලින් යම් යම් කරුණු ලෝකයට දේශනා කළේ. එනිසා සිව්පස්සේ සිල්වත් ගුණවත් උතුමන් උදෙසා එහෙම නැත්නම් මහා සංඝරත්නය උදෙසා වෙන්න පුළුවන්. බාහිර වූ සිල්වතුන් ගුණවතුන් උදෙසා දෙනවා, මහා සංඝරත්නය උදෙසා දෙනවා. එතකොට අපි ඒක පරිහරණය කරනකොට ඒහා සමාන ගුණවලින් යුක්ත වෙලා තියෙනවා. යම් විදිහකින් අපේ ගුණධම් වල අඩුවක් තිබුණොත් අපි ඒ පරිහරණය කරන සිල්පතේට යම් ණයක් තියෙනවා. වැරදි පරිහරණයක් තියෙනවා. ඉතින් එහෙම අඩුවක් වෙනවා නම් ඒ වෙන ණය, ඒ වෙන අලාභය වළක්ව ගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා අච්චරා සංඝාත මත්තම් පිචේ වින්න. අසූ සනක් ගසන වෙලාවක් තරමවත් ඒ දන් දුන්නු ඒ උපකාර උපස්ථාන කළ ඇත්ත වෙනුවෙන් මෙත් සිත් වඩන්න කියලා. හේම මෛත්‍රී සිතක් පහළ කරගත්තොත් එපමණකින් අපි අනුන්ගෙන් ලැබූ සිව්පසයට ණය නැතුව යනවා. අපි ණයෙන් නිදහස් වෙනව නෙමෙයි, අපි දුන්නු දෙයට, අපට දුන්නු දෙයට ඒකට අලාභයක් නැහැ. අපි මොහොතකට හෝ මෙත් සිත පහළ කරගත්තොත් ඒ වළඳපු දානේ උදව් කරගෙන දන් දුන්න ඇත්තන්ට මහත්ඵල මහානිසංස ඵල විපාක ලැබෙනවා. ඉතින් අපි අපට උපස්ථාන කළ දන් පැන් පිළිගන්න ප්‍රයත්න කරේ මහත් වූ කරුණාවේ අනුකම්පාවේ. අපට කරන්න පුළුවන් දේ තමයි අපි තුල කුසල සිතක් ඇති කරගන්න. ඒ නිසා අපි පළමු කොට මොහොතක් මෛත්‍රී සිත පහළ කරගෙන ඒ උපකාරක උපස්ථායක හැම දිනාට අපට මේ ශාලා ධර්මශාලා ඉදි කරලා, මේ පුණ්‍ය භූමිය ඉදි කරලා, මේ පින්කම් කරගන්නට නොයෙක් විදිහෙන් ආධාර උපකාර වෙලා පිළිත වෙච්ච හැම දිනාටම සිතක් ශාන්තියක් යහපතක් වේවා. සියලු සතුන්ගේ සතතක් ශාන්තියක් යහපතක් වේවා. හැම සිත් සතන් තුළ පවතින වෛරකෝද ඊර්ෂ්‍යා පලිගැනීම් නපුරු ගත දුරු වෙලා හැම හිතක්ම මෙත් සිතිලෙන් සිල් වේවා කියන අදහස මොහොතකට නමුත් පහළ කරගන්න අපි බොහොම කෙටි වෙලාවක් මෛත්‍රී භාවනාවෙහි යෙදෙන්න සූදානම්යි. මම ටිකක් ඒ සඳහා අවශ්‍ය ටිකක් කියවනවා. ඒ අනුව ඉන්න අනතුරුව විනාඩි 5ක් ඒ මෙත් සිත් වඩන්න. මම කියන දේට සවන් දෙන්න සිතින් මෙහෙ කරන්න. මම වෛර නැත්තෙක් වෙන්වා, තරහ නැත්තෙක් වෙන්වා, දුක් පීඩා නැත්තෙක් වෛරණ වාසනාවන්ත කාර්මික පින්වත්නි, අපි අද උදේ කාලයේ ධර්මයේ පිළිබඳව අපේ දැනුම අපේ නුවණ කෙබඳු දිශාවකට විහිදිය යුතුද කියන කාරණාව පිළිබඳව යම් පැහැදිලි කර ගැනීමක් කරන්නට යෙදුණා. ඒ පිළිබඳවම තවදුරටත් වෙනත් පැත්තකින් ඒ තේමියායම එතනටම කරුණු විසඳා විමසා බලන දහම් න්‍යායක් පිළිබඳව අපි මේ වෙලාවේදී අවධානයේ කල්පනාව යොමු කළොත් වඩාත් සුදුසු වේවි. පින්වත්නි, ලෝතර බුදුරජාණන් වහන්සේ සියලු දුක් නිමා කරන මාර්ගය දේශනා කළා. ඒ මාර්ගයේ හඳුන්වන්නේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව කියලා. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව. එතකොට ලෝකේ මාර්ග ගොඩක් තියෙනවා. මාර්ග ගොඩක් තියෙනවා. හැබැයි හැම මාර්ගයක්ම මාර්ගයක් වෙන්න පුළුවන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට දුක ගෙවන්න නම් දුක නිවන්න නම් මොකක් හරි වැඩෙන මාර්ගයක නෙමෙයි අවශ්‍යතාවය වෙන්න ඕන. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගය. එනිසා දුක්ඛ නිරෝධ කරන මාර්ගය මොකක්ද කියලයි අපි හරියටම දැනුවත් වෙන්න ඕන. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගයට කියනවා තවත් නමක්, තවත් විදිහකින් සමථ විපස්සනා කියලා කියනවා. සීල සමාධි ප්‍රඥා කියලා කියනවා. මේ මාර්ගය එතකොට මේ මාර්ගය ඒ මාර්ග ප්‍රතිපදාව කොහේද තියෙන්නේ, කාටද ලැබෙන්නේ, කොහොමද ලබන්නේ? දැන් අපි ලෝකෙ හැම කෙනෙක්ම සමත විපස්සනා ගණයට යන මොනවා හරි භාවනාවක් කමටහනක් වඩන. දැන් අපි මේ වඩන ලෝකෙ ගිහි පැවිදි වශයෙන් විවිධ ක්‍රම න්‍යායන් ඔස්සේ වඩන ඒ කමටහන, ඒ භාවනාව මාර්ගයක්ද දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා මාර්ගයේද? මෙන්න මේක ටිකක් අපි සහතික වෙන්න ඕන අපි පිළිබඳව. මොකද අපිට සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. අපි කල්ප ගණනක් මේ ගෞතම බුදුසසුනේම නිවෙන්න සැනසෙන්න බලාගෙන ආපු පිළිස. ඒකට ආපහු වතාවක් බලාපොරොත්තු වෙන්න බෑ. මෙතනින් මත්තේ දිව්‍ය ලෝකෙට ගියා. ආපහු මෙහෙට එනකොට සාසනේ පිරිහිලා 2550 ගණනක් ගෙවිලා දැන් අපාය ගියොත් ආපහු මෙහෙ එනකොට ගෞතම සාසනේ නෙමෙයි මෛත්‍රී බුදු සාසනෙත් අවසන් වෙලා තව බොහෝ බුදු වරුලෝ පහළ වෙලා තිරුණුවන් පාරක් තියෙන පුළුවන්. මේ ජීවිතේ අපි කාටවත් තීරණය කරන්න බෑ තව කොච්චර කාලයක්ද කියලා. ඒ සාද විතරයි අපිට තියෙන්නේ සඳහා. මේ මොහොත පමණ ක්ෂණ සම්පත්තිය. මේ මොහොත පමණයි ජීවිතේ. ඒ නිසා අපිට මේ මොහොතේ ප්‍රමාද වෙන්න වෙලාවක් නෑ. ඒ නිසා අපි කරන දේ පිළිබඳව හරියටම දැනුවත් වෙලා තියෙනවා. කරන දේ හරිද කියලා. මොනවා හරි කරනවා කියන කාරණාව නෙමෙයි අවශ්‍ය වෙන්නේ. කරන දේ හරිද කියන එක. කරන දේ වඩන දේ හරිද කියලා දැනුවත් වෙලා කළොත් එතකොට ඒකේ සැකයක් නෑ. අනුන් කරේ විශ්වාසයක් නෑ මෙහෙම කළොත් මෙහෙම වෙයි කියන. පරප්‍රත්‍ය තොර වෙන්න. අනුන් ගැන විශ්වාසයෙන් අනුන් ගැන ශ්‍රද්ධාවෙන් අනුන් මත නෙවෙයි ධර්ම මාර්ගය ගොඩනගන්නේ. තම තමන්ව දකින දැනෙන දහමක් තුල. එනිසා අපට පේන්න ඕන මෙහෙම 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 බලනකොට මෙහෙම මෙනෙහි කරනකොට මේ ආශ්‍රව කෙලෙස් දුරු වෙනවා. මෙහෙම බලනකොට මෙහෙම මෙනෙහි කරනකොට මේ ආශ්‍රව කෙලෙස් වැඩෙනවා. සසර ඇති වෙන්නේ මෙහෙමයි සසර ගෙවෙන්නේ මෙහෙමයි කියන එක තම තමන්ටම පෙනෙන්න ඕන දෙයක් දකින්න ඕන දෙයක්. ඒ නිසායි මේ ධර්මයට ඒහි පස්සික කියලා කිව්වේ. ඉතින් අද දවසේ අපිට ඒ දකින්න ධර්මයක් නැහැ. දකින්න ධර්මයක් අපිට ලැබිලා නැහැ. අපට ලැබිලා තියෙන්නේ ඒහි පස්සික ධර්මයක් නෙවෙයි. ඒව කරව අපට ගිය ගමන් ගිය තැනකින් අපට ලැබෙන්නේ කමඨහන. අපි කමඨහනක් බාර ගන්නවා කමඨහනක් වඩනවා. අපි දන්නේ නැහැ මේක වැඩුවාම අපේ අරමුණ ඉටු වෙනවද කියලා. මේකෙන් යන්න පුළුවන් කොතනද කොතනින්ද අවසන් වෙන්නේ කියලාවත් දන්නේ නැහැ. අපි කවුරු හරි දෙන කමඨහනක් බාරගෙන අපි ඒ ඔස්සේ අපේ ජීවිත කාලය ගෙවනවා. ඒ කරන දේ තුල ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව අපට පෙනෙන ඉසව්වක් නැහැ. අනුන් කෙරෙහි විශ්වාසයෙන්ුයි ඒ කටයුත්ත යෙදෙන්න වෙලා තියෙන්නේ. එහෙම ධර්මයක්, එහෙම මාර්ගයක් මේ ශාසනයේ නැහැ. එහෙම ගැඹීමක් බුදුරජාණන් වහන්සේ කළා නැහැ. එනිසා අපට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන ධමයක් තියෙනවා. දැන දැක යා යුතු ගමන් මගක් වෙනවා මේ ශාසනික පිළිවෙත. එනිසා පින්වතුනි මෙන්න මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය අපිට බෙදා ගන්න වෙනවා අවස්ථා දෙකකට. මාර්ගය හා මාර්ගයට පූර්ව කියන කොටස. දැන් මොන අපි හිතුවොත් සතිපට්ඨාන සූත්‍රයේ මෙහෙම තියෙනවා. සත්තානං සුද්ධියා සෝක පරිද්ධානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යද්දං චත්තාරෝ සතිපට්ඨාන. මේකම මගයි. මේ විදිහට වඩුවොත් මෙන්න මේ උත්තර ටික ලැබෙනවා. සත්‍යාංග විසුද්ධිය ලැබෙනවා. ශෝක පරිද්දේව ඉක්මවනවා. දුක් දුම්නස් නැති වෙනවා. මගඵල ලැබෙනවා. නිවන සාත් වෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් එහෙනම් අපිටත් තියෙන්නේ කමඨහන් ටික වඩන එකනේ කියලා පටන් ගත්තොත් ඒ පටන් ගැනීම තුල අපට සරු ප්‍රතිඵලයකට යන්න හම්බ වෙන්නේ නෑ. අපි බලන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ ක්‍රියාමාර්ගයේ මේ පිළිවෙත කවුරුන් උදෙසාද මේ දේශනාව කළේ කියලා. කවුරුන් උදෙසාද මේ දේශනාව කළේ? ඒක හඳුනා ගන්න නැතුව මේක පොදු සාධාරණ වූ දේශනාවක් හැටියට සලකලා අපිට කවුරුවත් ඕනේ කාගේවත් දේ ඕනේ නැහැ මේ කමඨහන තියෙනවා කියලා ඒක පවරගත්තොත් බාරගත්තොත් ඒක බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට සමීප වුණා වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මාර්ගයේ ක්‍රියාව පැනෙවිවේ යමක් දැනගත්ත දැකගත්ත කෙනාට. දැනගත්ත දැකගත්ත කෙනාට. ඒ තත්ත්වයේ දක්වා උන්වහන්සේ ධර්මයේ කියා දෙමින් දැනුවත් කළා. දැනුවත් කළා ඥානතු පස්සතු. දැනගන්න ඕන දැනගත් දේ දකින්න වෙන. මාර්ගයේ ක්‍රියාව කියලා කියන්නේ දකින දැකීම සඳහා කළ යුතු දේ. දකින්න ක්‍රියාවට බැස ගන්න පුළුවන් වෙන්නේ දන්න කෙනාට. සිඩ්නි නගරයට යන්න පුළුවන් වෙන්නේ යන පාර කොහොමද කියලා අසා දැනගත්ත කෙනෙකුටමයි. ඒ ගැන කිසි තොරතුරක් නොදැන පාරට බැස්සොත් අරමුණ සිඩ්නි යන්න වෙන පුළුවන්. හැබැයි අවසන් වෙන්නේ කොහෙන්ද කියලා ඒ පුද්ගලයාවත් දන්නේ නැහැ. ඒ නිසා අපේ ගමන එහෙම වෙන්න බෑ. අපි දැන දැනම යා යුතු ගමනක් වෙනවා මේක. ඉස්සෙල්ලා දැනගන්න ඕන. අන්නේ දැනුවත් වෙන කොටසට කියනවා පූර්ව ප්‍රතිපදාව කියලා. ඒක දක්වලා තියෙනවා ආදි භක්මචර්යාව කියලා. ආදි භක්මචර්යාව කියලා දක්වලා තියෙනවා. මධ්‍යම නිකායේ ධම්මචේතිය සූත්‍රයම ගත්තොත් මේ වචනේම තියෙනවා. ආදි භක්මචර්යාවක් තියෙනවා. උදාහරණයක් ඇටියට අපි ගත්තොත් ඒක තේරෙන විදිහකින් අපි හිතන්න මේ ආසන්නයෙන් තියෙනවා අධිවේගී මාවතක්. අධිවේගී මාවතක් තියෙනවා. අපි සමාන කරමු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් ත යන මාර්ගයක කියලා. දැන් අපි ඉන්නේ මෙතන. අපි ඉන්නේ මෙතන. මෙතන ඉඳලා අපි එතනට යන්න ඕනේ. අධිවේගී මාවතට බහින්න ඕනේ අපි ගිහිල්ලා. මෙතන නැහැනේ අධිවේගී මාර්ගය. මෙතන ඉඳලා අපි අතිරේක කුඩා මාවත් වලින් ගිහිල්ලා මේ ප්‍රධාන මාවතට බැස ගන්නවා. මේ ප්‍රධාන මාවතට බැස ගත්තාම ඕන අපි මාර්ගේ. එතනට යනකම් අපට කියන්න අයිතියක් නේ අපි මාර්ගයේ කියලා. කවුරු හරි ඒ අධිවේගී මාවතට පා තැබුවනම් ඔහුට කියන්න අයිතියක් තියෙන අපි මාවතේ ඉන්නවා මාර්ගයේ ඉන්නවා. දැන් අපිට ඕන මාර්ගයක් මෙතන ඉඳලා එතනට යන්න. මෙතන ඉඳලා එතනට යන්නත් නිසි දැක්මක් තියෙන්න ඕන එතන. මොනවා හරි කරලා බෑ. දකුණු පැත්තේ නම් තියෙන අධිවේගී මාවත අපි අධිවේගී මාවතට මාර්ගයට යන්න කියලා වෙන පැත්තකට හැරුණොත් ගමන සිද්ධ වෙනවා. වීරිය උත්සාහය කැපකිරීම ඕනකම ඔක්කොම තියෙනවා. හැබැයි අධිවේගී මාවත තියෙන පැත්තට නොවේ නම් හෙරිලා ඉන්නේ. ඒ ක්‍රියාකාරකමින් ප්‍රතිඵලක් නැතු වෙනවා. ඒ නිසා අපි මෙතන ඉඳගෙන වුණත් හැරෙන්න ඕන හරි පැත්තට. හැරිලා ඒ දිශාවට යන්න ඕන. ඒ නිසා ඒ පිළිබඳව දැක්මක් තියෙනවා. අපි කරන ක්‍රියාව ඉතා සරල වෙන්න පුළුවන්. බුදුගුණ වෙන්න පුළුවන් වැඩන්නේ. නමුත් එය පවා අතන දක්වා දිවෙන ප්‍රධාන මාවත මාර්ගයේ දක්වා දිවෙන බ්‍රහ්මචර්යාව දක්වා දිවෙන දෙක්මක් එකේ දිලා තියෙනවා. එහෙම යදලා තියෙනවා නම් ඒකට කියනවා ආදි බ්‍රහ්මචර්යාව කියලා පූර්ව ප්‍රතිපදාව. ඒ පූර්ව ප්‍රතිපදාවෙන් ආදි භ්‍රමචර්යාවෙන් අවසන් වෙන්නේ භ්‍රමචර්යාව ප්‍රතිපදාවට. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයට. ලෝකෝත්තර මාර්ගය ආරම්භ වෙන්නේ සෝතාපන්න මාර්ගස්ත භාවයේ. ඊට මෙහා කෙනෙකුට මාර්ගය කියලා කියන්න බෑ. ලෝකෝත්තර මාර්ගය ඊට මෙහාත් මාර්ග තියෙන්න පුළුවන්. මේ සත්‍යනේ මාර්ගය කියලා කියන්නේ ලෝකෝත්තර මාර්ගයට. ඒක සෝතාපන්න මාර්ග මාර්ගස්ත දර්ශන ඥානය පහළ වුණා කියලා කියනවා මාර්ගයට කියනවා. එතකොට ඒ දක්වා ඉන්න මාවතක් ඕන අපට. අර අධිවේගී මාවතට යන අතුරු පාරක් වගේ. එතනට යන පාරක්. ඒකත් පාරක් මාවතක් තමයි. මාර්ගයක් තමයි. නෝත් ඒකට කියන්නේ ආදි භ්‍රමචර්යාව. පූර්ව ප්‍රතිපදාවේ පූර්ව මාර්ගයේ පිවිසුම් මාර්ගය. එතකොට ඒ මාර්ගය ඉතා නිවැරදි වෙලා තියෙන උන හරි තැනට හරි දිශාවට වැටෙන තැනක වෙනවා. ඒ විදිහින් කටයුතු කළොත් ඔන්න අපට පුළුවන්කම තියෙනවා මාර්ගයේ තියෙන තැන අපි අර උදේ අවසන් කළ තැනට එන්න. අතීතයට නැතුව අනාගතයට නැතුව වර්තමානය තුල ඇත්තක් දකින්නවා කියන තැනට එන්න පුළුවන්කම තියෙනවා. එනිසා දැන් අපි මෙන්න මේ දෙපළ පිළිබඳවම ටිකක් කතා කරන්න වෙනවා. දැනුවත් වෙන්න වෙනවා. ඒ අදහස අපි තහවුරු කරගන්න ඕන. අපි හුඟක් දෙනෙක් කැමති නෑ පිළිගන්න ලෝකේ මේ ධර්මතාවය. මේක පිළිගන්න සමහර අය සූදානම් නෑ. බුදුරජාණන් වහන්සේ මේ කමඨහන් දේශනා කළා තියෙන මේක වැඩුවාම මෙහෙම වෙනවා කියලා තියෙන ඊට වඩා මොකක්ද? එනිසා අපිත් වඩමු කියලා එකවරම මාර්ගය පටන් ගන්නවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව නමින්වත් දන්නේ නැහැ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින්වත් දන්නේ නැහැ. බෝධිපාක්ෂික ධර්ම නමින්වත් දන්නේ නැහැ. නිවන කියන්නේ මොකක්ද දන්නේ නැහැ. ආයතන කියන්නේ මොකක්ද දන්නේ නැහැ. ආයතන නිරෝධය කියන්නේ මොකක්ද දන්නේ නැහැ. එහෙම ඇත්තොත් මඟ බල ලැබෙනවා. මාර්ගඵල ලැබුවායි කියලා කියනවා. ඉතින් පින්වතුනි අපි රැවටුණා සතර බොහෝ කාලයක් තවදුරටත් ඒක දිද්ද තියන්න එපා. ඇත්ත ටිකක් නිරස වෙන්න පුළුවන්. අමාරු ගැඹුරු වෙන්න පුළුවන්. ඊතරම් සරල නොවෙන්න පුළුවන්. නමුත් අපි හරි දේ තෝරගන්න. අපිට අවශ්‍ය තැන තියෙන ගඟේ ඉහළ නම් අපිට අමාරු වෙනුණත් ඉහළට පීනන්න වෙනවා. පල්ලෙහාට පීනන්න එක ලේසි. අවශ්‍ය තැන තියෙන ඉහළ නම් ලේසි දේ තෝරගත්තොත් අපි අවශ්‍ය තැනින් ඈතට යනවා. ලේසි දේ නෙමෙයි අපිට ඕන හරි දේ. ඒ නිසා අපි නිවැරදි දේම හොයන්න උන හදන්න. අපි ඒ අදහසම තවත් ටිකක් පැහැදිලි කළොත් සරල කළොත් පළවෙනි ධර්ම දේශනාවේ ත්‍රිපරිවර්තං ද්වාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං වට තුනකින් දොළොස් ආකාරයකින් ඥාන දර්ශනය පහළ වුණාය කියලා එහි දේශනා වෙනවා හොණ්ඩඤ්ඤ ආමුදුරුවන් වහන්සේට. වට තුන. මොකද්ද මේ වට තුන? මොකද්ද මේ වට තුන? සත්‍ය, කෘත්‍ය, කෘත. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. කෘත ඥාන කියලා කියන්නේ අවසන්. සියලු කටයුතු නිමා කළා. කෘත්‍ය ක්‍රියාව ඉවර කළා. හීනාජාති උසිතං බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තස්ථානාති. තව කළ යුත්තක් නැහැ. ජාතිය ක්ෂේවිය. බඹසර වැස නිමවිය. සිව් මගින් වැඩිය යුතු සියලු ධර්මියෝ නිමා කරා. නැවත ජාතිය භවය මෙහෙ කියලා අවසන් කරතේ. අවසන් කරන්නේ කවුද? කෘත්‍යෙහි ක්‍රියාවෙහි යෙදුණු අය. ඒකට කියන කෘත කියලා. කෘත්‍ය. කෘත කියන තැනින් අවසන් කරනවා කෘත්‍යෙහි යෙදුණු අය. මොකද්ද කෘත්‍ය? දුක්ඛ සත්‍යයේ කෘත්‍ය ඥාන. සමුදය සත්‍යයේ කෘත්‍ය ඥාන. නිරෝධ සත්‍යයේ කෘත්‍ය ඥාන. මාර්ග සත්‍යයේ කෘත්‍ය ඥාන. දුක්ඛ සත්‍යයේ පිරිසිඳ දකිනවා. සමුදය සත්‍ය ප්‍රහාණය කරනවා. නිරෝධ සත්‍ය සාක්ෂාත් කරනවා. මාර්ගය වඩනවා, ප්‍රගුණ කරනවා. එතකොට කෘත්‍ය ලැබෙන්නේ කාටද? දුක පිරිසිඳ දකින්නවා කියන්නේ දුක කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන නේද? යමක් ප්‍රහාණය කරන්න නම් ප්‍රහාණය කළ යුතු දේ මොකක්ද කියලා දැනගන්න ඕන නේද? යමක් සාත් කරන්න නම් සාත් කළ යුතු දේක බන්ධක්ද කියලා දැනගන්න. මාර්ගයක් වඩන්න නම් මඟ කියන්නේ මොකක්ද කියලා දැනගන්න. දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥාන, සමුදය සත්‍යයේ සත්‍ය ඥාන, නිරෝධ සත්‍යයේ සත්‍ය ඥාන, මාර්ග සත්‍යයේ සත්‍ය ඥාන. මේ සත්‍ය ඥාන ටික නැතිව කෘත්‍ය ක්‍රියාවට එන්න පුළුවන්ද? කාට හරි එන්න පුළුවන්ද මේ ලෝකේ? එන්න බෑ. කෘත්‍ය කියලා කියන්නේ මොකද්ද? ආරියස්ථාංගික මාර්ගය. ආරියස්ථාංගික මාර්ගය. ආරියස්ථාංගික මාර්ගය වඩන්න උපදින්න විදිහක් නෑ. දුක නොදන්නේ නම්, සමුදය නොදන්නේ නම්, නිරෝධය නොදන්නේ නම්, මාර්ගය නොදන්නේ නම් ක්‍රියාවට ඉන්න බෑ. ඒ එහෙම කියන්නේ අපි දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං ඉදං උච්චති වික්ඛවේ මිච්ඡාදිත්ති. ඒ ටික දන්නේ නැත්නම් එතන දන්නේ නැති තැන යෙදෙන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටිය නැත්නම් එතන තියෙනවා සම්මා දිට්ඨිය. නේද? සම්මා දිට්ඨිය නැත්නම් කෘත්‍ය ක්‍රියාවක් ලැබෙනවද? ලැබෙන්නේ. එහෙනම් අපට ඉස්සෙල්ලා ලැබෙන්න ඕන මොකද්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි. සම්මාදිට්ඨි කියලා කියෙම මොකකටද? දුක පිළිබඳව දන්නා වූ නුවණට, සමුදය දන්නා වූ නුවණට, නිරෝධය දන්නා වූ නුවණට, මාර්ගය දන්නා වූ නුවණට, මේ සතර නුවණම එකතු කරලයි සම්මාදිට්ඨිය. හොඳට මතක තියාගන්න ඕනේ. සතර නුවණම එකතු කරලා ඉදං උච්චති සම්මාදිට්ඨිය. මේ හතරම එකතු කරලයි සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට මේ සතර දැනුම, සතර නුවණ, සතර පිළිබඳව සත්‍ය ඥානෙ පහළ කරගත්ත කෙනාටයි කෘත්‍ය ක්‍රියාව මාර්ගය හම්බ වෙන්නේ. එතකොට දැන් අපි මේ හතර දැනුම ඇති කර ගැනීම සඳහා යම් පිළිවෙතක් ඕනනේ. අන්න ඒකට තමයි අපි කියන්නේ ආදි බ්‍රහ්ම සරියාව හේවත් పూర్ව ප්‍රතිපදාව කියලා. අද ලෝක සමහර අය කියනවලු ආදි බ්‍රහ්ම සරියාවක් කියලාක් නෑ ඉලක පාටම මාර්ගයයි. හරියට අපි උපන් හැටි ඇවිදිනවා වගේ. එහෙම එකක් නෑ. තම තම නෙන පමනින් අපිට පුළුවන් තරම් පටන් ගන්න පුළුවන්. හැබැයි එන්න ඕනේ එක තැනකට. එතකොට දැන් අපිට පැහැදිලි සතර දැනුම ලැබුණු තැන තමයි එකතු කරලයි සම්මාදිට්ඨිය කිව්වේ. දැන් විවාදයක් නැහැ. වාදයක් සංවාදයක් ඉදෙන්න විදිහක් නැහැ. සම්මාදිට්ඨිය කියලා කිව්වේ දුක්ඛ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨිය. දැන් ඊළඟට වාදයක් සංවාදයක් අපිට නැගෙනවා නම් විතර්කයක් හිතේ පහළ වෙනවා නම් පහළ වෙන්නේ එක තැනක් තියෙනවා. මොකක්ද? ඇයි අපි දන්නේ නැති දුක්ඛ සත්‍යය? අපිට දුක්ඛ සත්‍ය පිළිබඳව දැනුම තියෙනවා. අපි දන්නවා දුක්ඛ සත්‍යය ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, යාදිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං අප්පියේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංචපාදානක්ඛන්ධ. මේ දුකයි කියලා අපි දන්නවා. දුක්ඛ සමුදය අපි දන්නවානේ තණ්හාවයි කියලා. දුක්ඛ නිරෝධය අපි දන්නවානේ තණ්හාක්ෂේ ක්‍රීම තණ්හාව නැති කළ තැන නියනයි කියලා. තණ්හාව නැති කරන පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අපි දන්නවානේ. එහෙනම් අපිට සම්මාදිට්ඨිය තියෙනවානේ. ඒ සම්මාදිට්ඨියනේ අපි මේ මාර්ගයේ ක්‍රියාව පටන් ගන්න කියලා. කෙනෙකුට යම් තර්කයක් විතර්කයක් පහළ වෙන්න පුළුවන්. ඒකේ යම් ඇත්තක් තියෙනවා. හැබැයි අපි ඒක ටිකක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔබ දන්න ජාති ජරා ව්‍යාධි මරණය මොකක්ද? ඔබ දන්නවා මේ සංසාරේ නැවත 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 උපදින එක පිරිසනෙක් වෙලා පෙරේතෙක් වෙලා අසුරයෙක් වෙලා නිදිසතෙක් වෙලා උපදින එක දුකයි කියන්නේ. හැබැයි දෙවියෙක් කියලා බ්‍රහ්මියෙක් කියලා උපදින්න තියෙනවා නම් ඒකට එච්චර අකමැත්තකුත් නැහැ. උපදීමේ දුක පිළිබඳව භාගයක් දැනෙනවා. භාගයක් හරියට දැනෙන්න නැහැ. එතකොට ඒ අපි දකිනවා පුද්ගලයෙකුගේ උපදීම. ඊළඟට පුද්ගලයෙකුගේ දිරණ බව, මහලු බව දුකයි කියලා තේරෙනවා. පුද්ගලයේ පුසතු ලෙඩවීම රෝගී භාවයේ දුකයි කියලා දන්නවා. මරණයේ දුකයි කියලා දන්නවා. ප්‍රියන් හා එක් වෙන බව, ප්‍රියන්ගෙන් වෙන් වෙන බව, කැමති දේ නොලැබෙන බව දුකයි කියලා දන්නවනේ. මේ ටික අපි දන්නවා. ඉතින් අපි දුක්ඛේ ඥානන් නෙවෙයිද? එහෙනම් අපි ওই ටික ඇහුවොත් බෞද්ධ නොවන අන්‍ය ආගමකී ඔහුට නැද්ද ඉපදීමේ දුකයි කියන්නේ? ඔහු ඒ යාඥා කරන්නේ, ඒ පල්ලි යන්නේ. අපාය උපදින එක දුකයි කියලා දන්න නිසා. හැබැයි ඔහුත් ස්වර්ගයේ උපදින එක සැපයි කියලා හිතනවා. ඔහුට තේරෙන්නේ නැද්ද දිරණ එක මහලු බව දුකයි කියලා? එයාටත් තේරෙනවා. ඔහු ලෙඩ වෙනකොට ඔහුට දුකයි කියලා තේරෙන්නේ නැද්ද? ලෙඩ වීමේ දුක ඔහුටත් දැනෙනවා. අම්මා ලෙඩ වෙනකොට, තාත්තා ලෙඩ වෙනකොට, දුව පුතා ලෙඩ වෙනකොට, නෝනා මහත්තයා ලෙඩ වෙනකොට දුක දැනෙනවා. ප්‍රිය හිතයි සියයි මරණයටපත් වෙනකොට මරණ දුක දැනෙනවා. අප්‍රියන් හා එක්වීමේ දුක යැත්තන්ට දැනෙනවා. ප්‍රියන්ගෙන් වෙන් වෙන දුක යැත්තන්ට දැනෙනවා. කැමති දේ නොලැබෙනකොට දුක යැත්තන්ට. එතකොට ඔබ මම විතරක් නෙවෙයිනේ. ලෝකෙ හැමෝම දන්නවා. අපි සියුම් ලෙස තිරිසන් සතෙක් වුණත් පරීක්ෂා කරලා බැලුවොත් ඔහුත් දන්නවා ඒ සත්‍යය. බලක් අතට ගත්තාම දුවන්නේ ඇයි? මරණයට බය නිසා. ජීවිතේ නම් අසාමස. මොනවා හරි හොයාගෙන සපයාගෙන තන්නේ ජීවිතේ පවත් ගන්නවා නම්. දිරනවට, ලෙඩ වෙනවට, දුක වෙනවට කැමති නෑ. බඩගිනි වෙනවට කැමති නෑ. ඉතින් ලෝකේ හැම කෙනෙක්ම දුකට අකමැති. දුක පිළිබඳව යම් දැනුමකුත් තියෙනවා. මේ ටිකද දුක්ඛාරි සත්‍ය කියලා කියන්නේ. මේ ටිකද දුක් සත්‍ය. මේ ටිකද උන්වහන්සේ දා බෝධි මූලයේදී අවබෝධ කරගත්තේ. ඔය ටික නම් උන්වහන්සේ අවබෝධ කරගත්තේ බෝධි මූලයේදී නෙමෙයි. අර උයනට යන දවසේ. ඡන්නත් එක්ක ගියානේ උයනට. කන්තකසුත් එක්ක. යනකොට හම්බුණානේ ඔය ලෙඩවෙච්චාය, දිරච්චාය, මෙරිච්චාය. ඡන්න කියලා දුන්නානේ බණ. ඡන්න කවුද මේ? ස්වාමීන් මේ බොහොම වයස්ගත් මහලු වෙච්ච දිරාපත් වෙච්ච කෙනෙක්. අනේ ඇත්තද මේ වේවුල වේවුල හැරමිටියකින් යන්නේ? කොණ්ඩේ ඉඳලා ඇස් ගිලිලා, දත් හැලිලා, හම රැලි වැටිලා, කුඩු වෙලිලා වේවුල වේවුල යන්නේ. ඡන්න මටත් ඒ වගේ වෙනවද? ස්වාමීන් මේ බෝවහන්සේට විතරක් නෙවෙයි. ලෝකෙ උපන් හැම සත්වයකටම උතන්ට එන්න වෙනවා. අනේ ඇත්තද මමත් දිරණ කෙනෙක්ද? ලෙඩ වෙච්ච කෙනෙක් හම්බුණ කවුද ඡන්න මේ? මොකද මේ මල මුත්‍රා ගොඩි? ඡන්න කියන ලෙඩ වෙලා මොකද්ද ලෙඩ වුණා කියලා? ස්වාමීන් මේ කය තුල විවිධ රෝගාබාධ හැදෙනවා. මේ මගේ කයටත් හැදෙනවාද ඡන්න? ඔව් ස්වාමීන් වහන්සේ විතරක් නෙමෙයි හැම කෙනෙක්ම ලෙඩ වෙනවා. යාදි දුක ඉගෙන ගත්තා. මරණය දැක්කා. මොකද්ද මරණ? ඡන්න මේ උස්සගෙන යන්නේ. ස්වාමීන් වහන්සේ මෙරිච්ච කෙනෙක්ට බලන්න ඕනේ. පින්නවා. මොකද්ද මරණය කියන්නේ? ඡන්න කියලා දුන්නා ඡන්න දන්න තරමින්. මටත් එහෙම වෙනවා ස්වාමීන් වහන්සේ නෙමෙයි ඔක්කොටම මරණය. ඡන්නයි ඔය අපි දන්න බණ කියලා දුන්නේ. උන්වහන්සේ බෝධි මූලයට එන්න කලින්ම ඔය බණ දැනගෙන හිටියා. හැබැයි බෝ මුල උන්වහන්සේ වැඩ ඉඳගෙන දේශනා කළේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොයසු විරුධාමක් මම අවබෝධ කළා කියලා. ඡන්න කියලා දුන්නේ වෙන්න බෑනේ. එනම් මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක අපි මේ ලෝකේ හැමෝටම පේන්න තියෙන දේ නන් නෙවෙයි. ඒක අවබෝධ කළ යුත්තක්. අවබෝධක් ඥානයකින් නුවණින් ගලිය යුත්තක් ඒක. අපි මේ කවුරුත් දන්න ඉදීමේ ජරාවේ ව්‍යාධියේ මරණයේ අත්යන් හා එක්වීමේ ලක්ෂණේ නෙවෙයි. ඒ දැක්ම, ඒ දැනුම උදව් වෙනවා අපිට පුණ්‍ය ප්‍රතිපදාවට. හැබැයි නිවන් දකින්න ඒ දැන් ප්‍රමාණවත් නෑ. ඊට එහාට ගිය දැක්මකට එන්න ඕන දුක්ඛාරි සත්‍ය පිළිබඳ. එතකොටයි දුක්ඛේ ඥානං වෙන්නේ. දැන් හොඳයි අපි බලමු අංගුත්තර නිකායේ මජ්ජේ සූත්‍රය තුල එන අදහසක් අපි ධම්වලඳීමට පෙර මතක් කරලා දුන්නා. අතීතයේ එක්හන්තයක්, අනාගතයේ එක්හන්තයක්, විඥානං මජ්ජේ වර්තමානං මජ්ජේ වර්තමානෙ මෙඳයි කියලා. අතීතේ එකාන්තයක් අනාගතේ එකාන්තයක්. දැන් අපිට ආර්ය ප්‍රතිපදාවට එනකොට මේ අන්ත ඇසුරු වෙන්න බෑ. අන්ත ඇසුරු වෙන්න බෑ. අන්ත වලින් මිදෙන්න දේමේ බික්කවේ අන්තාපබ්බදිතින් නැතිද. අන්ත වලින් මිදෙන්න ඕන. දෙපැත්තක් තියෙන්න බෑ. දැන් ඔබට පුළුවන් ද බලන්න ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක වෙන අතීතයට නොගොසින් අනාගතයේ ඇසුරු නොකොට වර්තමානයේ තුල මේ ජාති ජරා මරණ දුක පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරන්න. දැන් ඔබට පුළුවන්කම තියෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාවන් ඇසුරු කරගෙන අනමතග්ග සංයුත්තේ වැනි දේශනාවන් ඇසුරු කරගෙන අපි ආපු සසර ගමනේ උපන් ආත්ම භාව ගැන කියන්න. අනේ අපි මේ සංසාරේ බොහෝ වාරයක් උපන්නා. තිරිසන් වෙලා, පෙරේත වෙලා, අසුර වෙලා, නිර්සත් වෙලා උපන්නා. බුදුරජාණන් වහන්සේ අර කිදුකළු පව්වේ ඉඳගෙන ඉදිරියෙන් පේන සිගිලි පර්වතයේ දිහා අත දෙක කරලා කියනවා මහණෙනි. නුඹලා මිය ආපු ගමනේදී ලැබූ මිනිස් ඇටසැකිලි ටික එකතු කරා නම්, මිනිස් කබල් ටික එකතු කරා නම් ඔය සිගිලි පර්වතයට වඩා උස වෙන්න තිබුණා. එතර කාලයක් නුඹලා මේ සසර ගමනේ සැරිසරුවා කියලා. ඉතින් අපි මේ ආපු සසර ගමන ගැන හිතන්න පුළුවන් අනේ ඉදීම දුකක් නේද කියලා. එහෙම නැත්නම් අනාගතයේ මෙතන නිවන් දැක ගන්න බැරි වුණොත් තිරසනෙක් වෙලා උපන්නෝ. කන්න ටිකක් නැතුව, බොන්න ටිකක් නැතුව, බියෙන් සැකෙන් වැස්සෙපින්නේ, සීතලේ උණුසුමේ කිසිම හවුහරණක් පිළිසරණක් නැතුව ලොකු සතාට ගොදුරු වෙමින් බියෙන් සැකෙන් අනේ මොන තරම් නම් දුකක් විඳින්න වේද කියලා. පෙරේතෙක් වුණත් මල මුත්‍ර සෙම් සුටු ටිකක් වත් නැතුව මොන තරම් දුකක් විඳින්න වේද. අවීචිය වැනි නපුරු තැනක උපන්නොත් ගිනි ජාලා මැද දැවිමින් කොච්චර දුකක් විඳින්න වේද. ඉපදීමේ දුක අපිට පුළුවන් අනාගතයෙන් බලන්න. මේ ජීවිතය ගැන වුණත් අපිට ඉපදීමේ දුක ගැන හිතන්න තියෙන චින්තනයක් විතරයි. දකින්න දෙයක් නෑ. මව කුස කියන්නේ සොඳුරු තැනක්, සුමුදු තැනක් නෙවෙයි, මල් පෙත්තක් වගේ සුවපහසු තැනක් නෙවෙයි, ගවරවලක හටගත්ත පණුවෙක් වගේ ගර්භාෂගත දියෙහි හටගත්තේ අපි. ඒ අඳුරු ගුහාවක් තුලයි හැදුනේ වැඩුනේ මහත් වූ දුකක්, වේදනාවක්, පීඩාවක් කරාගෙන හඬාගෙනයි මේ ලෝකෙට අපි උපන්නේ කියලා අතීතයෙන් ජාති දුක ගැන හිතන්න පුළුවන්. ඔය ටික ඉක්මවා ගිය වර්තමානය තුළ ඔබට මොකද්ද කියන්න තියෙන ජාතිය ගැන. දැන් අතීතයේ එක්කන්තයක්, අනාගතයේ එක්කන්තයක්, වර්තමානය තුළ මොකද්ද කියන්න තියෙන අපේ ජාතිය ගැන. අන්න එහෙම තියෙනවා නම් ඔබට කියන්න අයිතියක් තියෙනවා දුක්ඛේ ඥානං කියලා. එහෙම නැත්නම් කනගාටු වෙන්න එපා. තාම නෑ ඔබට දහම ලැබිලා. තාමත් ප්‍රමාද නෑ හැබැයි ඒ නුවණ ලබන්න. අපි මේ අන්ත දෙකෙන් ඉඳලා වර්තමානයට එන්නම වෙනවා මේ අත් දකින්න. නැත්තම් අපි දකින්නේ කාගේ ඉපදීමක්ද? පුද්ගලයෙකුගේ ඉපදීමක්, මගේ ඉපදීමක්, සත්වයෙකුගේ ඉපදීමක්, අතීතයෙන් අනාගතයෙන් දකින්නේ කොක්කෝ සක්කාය දෘෂ්ටියේ දුර්වීමක්, ආත්ම පුද්ගල සංකල්පයෙන් මිදිලා දෙතන වැරද්ද තියෙන එතනයි. ආත්ම පුද්ගල සංකල්පයේ ඉඳගෙනයි අතීතයේ අනාගතයේ ඇසුරු කරන්න වෙන්නේ. ආත්ම පුද්ගල සංකල්පයේ බිඳ වැටෙනවා, බිඳ වැටුණු තැන අතීතාන්තයට අනාගතාන්තයට ඉඩක් නැහැ. වර්තමානයේ තුලත් ඇසුරු කරන්න දෙයක් හම්බ වෙන්නේ උපද නිරුද්ධ වෙන ධර්මතාවයක් විතරයි. ඉතින් අපි මාර්ගයට එනවා කියලා කියන්නේ සක්කාය දෘෂ්ටි දුර වෙන එකනේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා පිළිබඳව පරාමාර්ථය. මේ දර්ශන ඥානයේ සමාධිත්‍ය උපන් තැනම දුරු වෙන්න ඕන එක. ඉතින් අපි පුද්ගල සංකල්පයේ තුල නම් ජාති ජරා ව්‍යාධි මරණය බලන්නේ. පුද්ගල සංකල්පයේ තුල අපිට ජාති ජරා මරණය බොහෝ දුරට බලලා සංවේගය ඇති කරගන්න පුළුවන් සංවේග වස්තු හැටියට. සසරේ විඳපු දුක නාස දේශනා කරනවා මහණෙනි නුඹලාට සතර පාය ගෙදර වගේ කියලා. අපි මේ දුර බහැරතාවක් නැවත හැරිලා තියෙන අදහස් සිත් යොමු වෙලා තියෙන ගෙදර යන්න. ගෙදර දිහාට. ඒ වගේ ඉඳ හිට මේ සුගතියට ආවත් යන්නේ වැඩි කාලයක් ඉන්නේ සතර පාය. සතර පාය කියන්නේ මේ බඳු තැනක් කියලා. ජාති දුක, ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක් දුම්නස් ගැන අතීත අනාගත අන්තයන් ඇසුරු කොටගෙන හිතන්න මෙනෙහි කරන්න පුළුවන්. සතර බිය, සතර සංවේගය ඇති කර ගන්න පුළුවන්. ඒ මත කුසලයට පිනට යොමු වෙන්න පුළුවන්. හැබැයි ඒක මාර්ගය නෙවෙයි. ඒක පුණ්‍ය ප්‍රතිපදාව. මාර්ගයට පිවිසෙනවා, කෘත්‍යයට, ක්‍රියාවට පිවිසෙනවා කියලා කියන්න සක්කාය දෘෂ්ටියේ දුරු වෙන ප්‍රතිපදාවට. දැන් එහෙනම් අපි මුලින් මාර්ගයේ වඩනවා කියන තැනට නෙමෙයි බැස ගන්න ඕන. දුක කියන්නේ කුමක්ද? අපි දුක කියලා කතා කරන්නේ මේ හිතේ කයේ හටගන්න වේදනාවට. මේක බුදුහාමුදුරන්ගේ දේශනාවේ ඉන එක කොටසක් විතරයි. පුංචි කොටසක් විතරයි, ඡේදයක් විතරයි. කායික දුක්ඛ, මානසික දුක්ඛ. මේ දුක්ඛාරය සත්‍ය මේක නෙමෙයි. දුක්ඛං න දුක්ඛ සත්‍යං. දුක කියන හැම දෙයක්ම දුක්ඛාරය සත්‍ය. දුක්ඛ ආරි සත්‍ය කියන හැම දෙයක්ම දුකක් නෙමෙයි හැබැයි. අපි දුකයි දුක්ඛ ආරි සත්‍යයි කියන එක වෙන් කර ගන්න වෙනවා. දුක්ඛ ආරි සත්‍ය හඳුනා ගන්න වෙනවා. එහෙනම් අපිට ඕන වෙනවා දුක්ඛේ ඥානය. දුක්ඛේ ඥානය ලැබුණු සමුදය ඥාන, නිරෝධ ඥාන, මාර්ග ඥාන ලැබී මේ මොහොතේ. අන්න ඒ ටික ලැබෙනකොට අපි මාර්ගයේ පාරට ආවා. අධිවේගී මාවත, හයිවේකට ආවා. දැන් අපි ඕනේ එතනට යන්නේ. දැන් අපි දන්නේ නැත්නම් දුක කියන්නේ මොකද්ද කියන කතාව ගෙන්දහම යන්නේ කොහෙන්ද යන්නේ? මේ ටික නැතුව අපි මොන හරි කරන්න කියලා උපපဋාන සූත්‍රයේ තිබුණා කියලා මොන හරි කරන්න ගත්තොත් කරන්න පුළුවන් අපිට. මාර්ගයක් තමයි ඇත්ත. හැබැයි ඒක දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය නෙවෙයි. ඔබ හොඳට මතක තියාගන්න මාර්ගය කියනකොට සම්මාදිට්ඨිය දිලා තියෙන්න ඕන. සම්මාදිට්ඨිය කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ඥානං කියන තැන යෙදිලා තියෙන්න ඕන කියන සත්‍යය. තේරුම් ගන්න මාගේ විශ්වාසයකින් නෙමෙයි. එහෙම යෙදෙන්න ඕන නේද කියලා නුවණින් කල්පනා කරන්න බලන්න. ඊළඟට බලන්න මම දන්නවද දුක්ඛ? මම දන්නවද සමුදය? මම දන්නවද නිරෝධය? මම දන්නවද මාර්ගය? මම ඥානන්ද මං අඥානන්ද? තමන් පිළිබඳව විශ්වාස කරන්න. අනුතරේ විශ්වාසය තබන්න එපා. තමන් අර්ථ පරීක්ෂා කරලා විමසලා බලන්න මට තියෙන දැනුම මොකක්ද? අතීතයේට නැතුව අනාගතයට නැතුව වර්තමානයේ තුල මට මේ ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා. විසඳුමක් තියෙනවා නම් හරි හොඳයි. සතුටු වෙන්න. එහෙම නැත්නම් එහෙම නැත්නම් ඊට වඩා ප්‍රමාදී වෙන්න එපා. ඉක්මන් කරන්න වෙනවා. ප්‍රමාද වෙන්න වෙලාවක් නැහැ. ජීවිතය කියන්නේ යම් නිසිත. එහෙනම් අපිට ඊට වඩා මේ සම්මතයේ කතා කරන දේට වඩා අර්ථවත් ධහමකට අපේ මනස යොමු කරන්න වෙනවා. අපි නිකන් මතු පිටින් මේ ධහම අරගෙන මේ සංසාරේ ඉඳපු මහා දුකක් ගෙවා ගන්නවා කියන එක වෙන්නේ නැහැ. එහෙනම් අපි ධර්මය අහන්න වෙනවා, කල්යාණ මිත්‍රයෝ හොයාගෙන යන්න වෙනවා. මොකද්ද වර්තමානයේ තුල ජාති? කොහොමද දකින්නේ වර්තමානයේ තුල ජාති දුක? චරා දුක, ව්‍යාධි දුක, මරණ දුක. යාරුවේ ලක්ෂණ මොනවාද? ආරිය දුක මොකක්ද? සයසපියා ගන්න. මොන ඔබ මෙතනට වෙනකන් තීරණය කරන්න ඔබ කවුද කියන එක මම දන්නේ නැහැ. මට චේතෝ පරිඥානයක් නැහැ. ඔබ තීරණය කරන්න මට අඩුවක් තියෙනවාද? කවුරු කොහොම කිව්වත් මා පිළිබඳව කවුරු හැඳින්වීම් කළත් මා මොන තලවල පිහිටා ඉන්නවා කියලා මට තනතුරු ලබා දුන්නත් මට මෙන්න මේ ටික ඇද්දෝ කියන විශ්සය විතරක් ගන්න. මේ දැනුම හතර මට තියෙනවාද? ඒ සතර දැනුමින් තොරනම් ඔබ මොන තරමට සිතේ වැඩිවීමක් කරලා තිබුණා? ප්‍රථම ධ්‍යාන, ද්විතීයි ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, අකින්චඤ්ඤායත, නිය සංඥා, නා සංඥායත. මේවා ලබලා තිබුණත් අතහරින්නේ. මේ ටික නැත්තම් ඒකෙන් වැඩක් නෑ. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ එක්කම අතහැරලා ආවා. එතන නෙමෙයි නිවන තියෙන්නේ. ඒක ලෝකේ. එතන නෙමෙයි අවශ්‍යතාවය. චිත්ත සමතයක් නෙමෙයි අවශ්‍යතාවය. චිත්ත සමතය උපකාර වෙනවා අපිට නුවණට. නුවණ ඕන දෙකිය යුත්තේ දකින්න. නුවණ යෙදෙන්නේ නැතුව චේතෝ සමතයක් ලැබුණාට, ආලෝකයේ අතට ලැබුණාට බලන්න ඕන මොකද්ද කියලා, කොහෙටද මේ එළිය අල්ලන්න ඕන කියලා දන්නේ නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. ලෝකෙ හුඟක් දෙනෙත් ගොඩනගෙන තර්කයක් තියෙනවා. සමාධින් වික්ඛවේ භාවේත සමාහිතෝ වික්ඛවේ වික්ඛු යථා භූතං පජානාති. මේ බුදුරජාණන් වහන්සේ මහණනි සමාධිය වඩන්න, සමාධියේ වැඩුණු කෙනෙහි යථාභූත ඥාන දර්ශනය ලැබේය කියලා මේ දේශනාවක් කරලා තියෙනවා. ඒ නිසා අපි බුදුදහමින් පිටත නෙවෙයි, මේ බුද්ධ දේශනාවයි අපි වඩන්නේ, ක්‍රියාවට නගන්නේ කියලා සමහර අය කතා කරනවා. ඇත්ත. සමාධිය වැඩුණු කෙනෙහි යථාභූත ඥාන දර්ශනය ලැබෙනවා. හැබැයි හැමෝටම නෙවෙයි. දහම දැනගෙන ඉතිගෙනාට දැන් මේ දේශනා පාඩයත් එක්කම තියෙන ඊළඟට ටික කියන්නේ කියවන්නේ නේ. කිංච යථා භූතං පජානාති. මොකද්ද යථා භූත ඥාණයෙන් දකින්නේ? රූපං ච සමුදයං ච අත්ථංගමං. වේදනාය සමුදයං ච අත්ථංගමං. සංඥාය සමුදයං ච අත්ථංගමං. සංඛාරේ සමුදයං ච අත්ථංගමං. විඥානං සමුදයංච අත්ථංගමං. මේ ස්කන්ධයන්ගේ උපාදාන ස්කන්ධයන්ගේ ඇතිවීමත් නැතිවීමත් දකින්න යථාභූත ඥාන කරසි. දැන් හොඳයි, අපට ලැබුණු සමාධිය තුළ, ලැබෙන සමාධිය තුළ ලැබුවද මේ ඵලය? සමාහිතෝ භික්ඛවේ භික්ඛූ සමාධිය වැඩුණු කෙලෙහි කෙනෙහි සමාධි භාවනා සූත්‍රයේදී, පටිසල්ලාන සූත්‍රයේදී එහෙමම දේශනා වෙනවා ඇත්ත. හරි, දැන් මේ ටික ලැබෙනකොට මේ ටික ලැබුණාද? එහෙනම් මේ ටික නොලැබුණා නම් මේ ටික ලැබිලා ඒතරම් ටිකක් කල්පනා කරන්න වටිනවා. එහෙනම් මේක ලැබිලා මෙතන ටික නොලැබෙනවා නම් නොවෙනවා නම් ඉතු නොවෙනවා නම් ලැබිච්ච දේ මොකක්ද? ටිකක් વિચારපූර්වක වෙන්න වෙනවා. එන්සා පින්වතුනි අපි කල්පනා කරන්න වෙනවා දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා. මේ සම්මතය අපි කතා කරන දේ වැරදි කියනව නෙමෙයි. අපි මේ ඉදීම දුක් ජරා දුක් ව්‍යාධි දුක් මේ අතීතයෙන් අනාගතයෙන් සංසාරයේ ගැන හිතලා කරන මෙනෙහි කිරීම හරි හොඳයි. ඒ නිසායි අපි දැනට පිනට යොමු වුණේ. පුණ්‍ය ප්‍රතිපදාවට යොමු වුණේ නිසායි මරණින් මත්තේ ඉපදිනවා තිරිසනෙක් වෙන්න පුළුවන් පෙරේතෙක් වෙන්න පුළුවන් කියලා බිය දකින නිසායි අපි අද යහපත් දෙයකට යෙදෙන්නේ. එහෙම බියක් නොතිබුණා නම් අපි ඊට වඩා බොහොම නරක නපුරු භයානක වෙන්න තිබුණා. ඉන්සයිට් හමුදු දැක්මක් තියෙනවා. හැබැයි ඒක ප්‍රමාණවත් නෙවෙයි නිවන් දකින්නවා කියන කාරණාවට. මග වඩනවා කියන කාරණාවට ඒක ප්‍රමාණවත් නෙවෙයි. එතනට එන්න ඕන වෙනස් තියක්. ඒ කුමක් වේ යුතුද? එහෙනම් උපදීම කියලා කියන්නේ කුමක් වේ? මෙන්න මෙතන දුකින් වතුනි අපිට මේ පුද්ගල ස්වභාවය තුළ නතර වෙන්නේ නැතුව රැඳෙන්නේ නැතුව මේ චතුරාර්ය සත්‍ය තුළ එන මේ ධර්මතාවය පොදු ආර්ය ලක්ෂණයක් විශ්ව සාධාරණ ආර්ය ලක්ෂණයක් කිසි තැනක වෙනස් නොවන කිසිවෙකුට වෙනස් කළ නොහැකි කිසිවෙකුට අලුතෙන් අරුතක් එකතු කළ නොහැකි කිසිවෙකුට අක්ෂරයක් හෝ අඩු කළ නොහැකි මේ ආර්ය ලක්ෂණ ටික මුළු විශ්වය තුළම සාධාරණ ධර්මතාවයි. ඒක ජීවා ජීව කියලා බෙහෙදයක් නෙවෙයි. හැම දෙයකම තියෙන පොදු ලක්ෂණයයි බුදුජානන් වහන්සේ මේ පෙන්වන්න කරන්නේ. මෙන්න මේ තියෙන පොදු ආර්ය ලක්ෂණය තේරුම් ගන්න කෙනා තමයි සමුදය ප්‍රහාණය කරන්නේ, නිරෝධය සාත් කරන්නේ, මඟ වඩනවා කියලා හම්බ වෙන්නේ. එහෙනම් අපි පුද්ගල භාවයේ ඉක්මවා ගිය දැක්මකින් මේ දුක්ඛාරය සත්‍යයේ එන පදවැල අර්ථවත් කරගන්න උත්සාහවත් වුණොත් ඒ කෙබඳු දහමක් වේවිද කියලා අපි ටිකක් කල්පනා කරලා බලමු, හොයලා බලමු, විමසලා බලමු මොකක් වේවිද ඉපදීම කියලා. ඉපදීම කියන එක බුදුරජාණන් වහන්සේ ආකාර කීපයකින් දක්වනවා. ඛතමං සාවුසෝ ජාති ජාති සංජාති යොක්ඛන්ති අබිනිබ්බති ඛණ්ඩානං පාතු භාවෝ ආයතනානං ප්‍රතිලාභෝ ඉදං උච්චතාවුසු ජාති. ඔන ජාති කියන වචනේ ධර්මයේ තුල උගන්වතු හැටි. යාතේ සංතේ සංසත්තානං තම්හි තම්හි සත්තනික. එතකොට ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ ඉපදීමක් මනාකොට ඉපදීමක් දැස ගැනීම පහළවීම ස්කන්ධයන්ගේ හට ගැනීම ආයතනයන්ගේ ඉපදීම ඇද්ද මේ ජාතිය මේ තුන් භවයටම ගැලපෙන දේශනාවක්. ආයතනයන්ගේ ඉපදීම ස්කන්ධයන්ගේ පහළවීම ජාතිය. ඔන්න අපිට වර්තමානයේ තුල හම්බ වෙන ජාතිය මෙතනින් වෙනවා. අපි එක තැනකින් තේරුම් ගත්තාම මේ හැම තැනක්ම වැටහෙනවා. ආයතනානං පටිලාභෝ ඉදං උච්චතාවසු ජාති. ආයතනයන්ගේ පහළවීම ජාතියයි ඉපදීමයි. මොන ආයතනයන්ගේ පහළවීමද? ඔබ මම ඇසුරු කරන ආයතන හයක් තියෙනවා. චක්ඛායතන, සෝතායතන, ඝානායතන, ජීවායතන, කායායතන, මනආයතන. ආයතන හයක් තියෙනවා. අපේ අදහසක් තියෙනවා, අපේ කල්පනාවක් තියෙනවා මේ ආයතන හයම උපන්දා පටන් මරණ මොහොත දක්වාම මේ ආයතන හයක්ම තියෙනවා. මේ ආයතන හයම පවතිනවා කියන විශ්වාසයක්. ඒක විශ්වාසයක් විතරයි. හැම මොහොතකම හැම තිස්සෙම සැබවින්ම මේ ආයතන හයෙන් එකම ආයතනයයි උපදින්න පුළුවන්. එකම ආයතනයයි උපදින්න පුළුවන්. දැන් එතකොට හිතෙන්න පුළුවන් ඇයි මේ හැ තියෙනවනේ හැම තිස්සෙම, මේ කන තියෙනවනේ, මේ නාසය තියෙනවනේ, මේ දිව තියෙනවනේ, මේ කය තියෙනවනේ, මොනවද උපදිනවා කියන්නේ? උපදිනවා කියලා කියන්නේ අපිට පේන හැ කනක්, නාසයක්, දිවක්, කයක් තියෙන බව ඇත. නමුත් ඔය පේන ඇහැ කන තිබුණු තරමකින් දකින්නවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන කාරණා ටික වෙන්නේ. දකින්න නම් හැම ඇහැටම බෑ. දැන් මැරිච්ච මිනිස්සයාටත් ඇහක් තියෙනවා, කිසි අඩුවක් නෑ. ඒත් පේන්නේ නෑ කවුද ආවේ කියලා. ඇයි? එතනට හිතක් නෑ. කන තිබුණට ඇහෙන්නේ නෑ. සෝත විඥානය. නාසයේ තිබුණාට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. ගාන විඤ්ඤාණය. දිව තුනට රස දැනෙන්නේ නැහැ. කාය විඤ්ඤාණය. කය තුනට පහස දැනෙන්නේ නැහැ. කාය විඤ්ඤාණය. සිතක් නැත්නම් මෙතන වැරිච්ච තැන. ආයුෂ්මාච විඤ්ඤාණං යදාකාරං ජහති. මේ සිත යම් තැනකින් ඉවත් වුණු එතන මැරුණු තැනක් වෙනවා. එතකොට ජීවත් වෙනවා කියලා කියන්නේ එතන සිත ඇත්නම්. එතකොට සිත මේ මොහොතේ හැත් එක්ක උපදින්න පුළුවන්. කනේ උපදින්න පුළුවන්, නාසයේ උපදින්න පුළුවන්, දිවේ උපදින්න පුළුවන්, කයේ උපදින්න පුළුවන්. මේ විවිධ තැන්වල සිත පුළුවන්. එතකොට හිත උපන් තැන තමයි උපන් ආයතනය වෙන්නේ. දැන් ඇහත් එක්කනම් සිත පවතින්නේ. අපි ඒ වෙලාවට කියන්න ඕනේ ඇහැ ඉපදිලා කියලා. ඇහැ ඉපදිලා කියලා. එතකොට දැන් කනත් එක්ක හිතක් නෑ. නාසයක්, දිවක්, කයක් එක්ක හිත නෑ. දැන් නාසය, කන, දිව කියන ඒවා සම්මතයක් නෙවෙයි. දැන් ප්‍රතිසන්දියේ උත්පත්ති ඇහි උපත. ඇහි උපදින. ඇසත් එක්ක පවත්න මේ සම්බන්ධතාවයේ හිතට වැඩි කාලයක් පවත්වන්න බෑ. ඇහත් රූපයත් විඥානයත් මේ තුන් දෙනාම බොහෝම ඉක්මනින් බිඳෙන වෙන් වෙන ධර්මතාවය. ආයස බොහොම ස්වල්පය. එතකොට හැමතිස්සෙම උපදින ආයතනය බිඳිනවා. ඊළඟට උපදින්නේ වෙනත් ආයතනයක්. ඊළඟට උපදින්නේ වෙනත් ආයතනයක්. චක්ඛායතනෙ උපදිනා. ඊළඟට ඒක මන ආයතනෙ, මනෝ පැත්තට. එහෙන් බිඳිලා ආපහු කනට එන්න පුළුවන් නාසයට එන්න පුළුවන් දිවට එන්න පුළුවන් මාරු වෙන බවක් තියෙනවා ආයතනයෙන් ආයතනයට යන ආයතනයෙන් ආයතනයට හට ගැනීමක් පේනවා මෙන්න මේ හට ගැනීම හා නිරුද්ධ වීම තමයි සනික මරණය හා සනික උපත කියලා කියන්නේ අපිට සනික උත්පත්ති පිළිබඳව නම් අහන්න වෙන්නේ නැහැ සනික මරණය පිළිබඳව නම් අපි මරණය පිළිබඳව කියවපු තැන්වල අහන තැන්වල අහනවා සනික මරණ සම්මුති මරණ සමුච්ඡේද මරණ කියලා තුනක් සනික මරණයක් ඇත්නම් සනික උපතකුත් තියෙනවා එතකොට හැමතිස්සෙම අපට උපදිනවා මෙන්න මේ ආයතන හයෙන් එකක්. දැන් අපි පුද්ගල භාවයේ සත්ව පුද්ගල භාවයේ ගොඩනගාගෙන තියෙන මේ හයම එකතු කරලා. දැන් අපි කියවන පුද්ගල භාවයේ දුරු කරන තැනටයි යන්න ඕන කියලා. මාර්ගය කියන්නේ සක්කාය දෘෂ්ටි දුරු කරන තැන කියලා. දැන් අපි පටන් ගන්නේ මේ මායාව දුරු කරන තැන. සක්කාය දෘෂ්ටි දුරු කරන විදිහටයි වැඩපිළිවෙල පටන් ගන්නෙ. දැන් පුද්ගලාත්ම සංකල්පයේ මම කියන අදහස යෙදিলা තියෙන මේ ආයතන හයම යෙදিলা එකතු කරලා. හැබැයි එකවරක එක මොහොතක පවතින්නේ එක් වූ ආයතනයක්. අනිත් ආයතන නෑ එකක් උපදින. අනිත්‍යම වෙරිලා. හැමතිස්සෙම එකයි සවිඥානික. ඒ දෙපලක හිත් පහළ වෙන බෑ. චිත්ත පරම්පරා දෙකක් නැහැ. එකක් තියෙනවා. චිත යම් තැනකද එතන සවිඥානික. අනිත්යෙන් වලින් හිත නිරුද්ධ වෙලා. අවිඥානික රූපයක් එතනට අනිත්ටි. වෙනස් වෙන විපරිණාමයෙන් පත් වෙන අවිඥානික රූප. මෙතන විතරයි සවිඥානික ඉපදිලා. බුදුරජාණන් වහන්සේ කියවන්න ඔයත් සංයුත්තනිකාය පාද සංයුත්තේ යෝ භික්ඛවේ චක්කුං උපාදෝ තිති අබිනිබ්බති පාතු භාවෝ දුක්ඛස්සේසෝ උපාදෝ රෝගානං තිති ජරා මරණස්ස පාතු භාවෝ යෝ භික්ඛවේ සෝතං උප්පාදෝ තිති අබිනිබ්බති පාතු භාවෝ දුක්ඛස්සේසෝ උප්පාදෝ රෝගානං තිති ජරා මරණස්ස පාතු භාවෝ එහේ උපන්න කියන්නේ දුක උපන්න දුක්ඛ හේසූප සෝගයාගේ පැවැත්ම ජරා මරණයගේ පහළ වීම එහේ උපන්න කියන්නේ දුක උපන්න දුක කිවි කුමකටද සංසිද්ධේන පංච පාදානක් හන්ට එහේ උපදිනකොට මෙතන තියෙන ආයතනනම් ප්‍රතිලාභෝ කියන දැනට ඊළඟට වචන එකතු වෙනවා කන්දානම් ප්‍රතිලාභ එහේ උපදිනකොටම රූපේ ගැටිලා එහෙත් රූපය රූපස්කන්ධයට කියලා මදුපිණ්ඩික සූත්‍රයේදී හත්තිපදෝපම සූත්‍රයේදී දේශනා කරනවා. ඒ ස්පර්ශයෙන් හටගන්න වේදනාව චක්කු ස්පර්ශයෙන් හටගන්න වේදනාව වේදනා උපාදානස්කන්ධයටයි. රූප සංඥාව සංඥා උපාදානස්කන්ධයටයි. රූප සංචේතන සංඛාර උපාදානස්කන්ධයටයි. චක්කු විඥාන විඥාන උපාදානස්කන්ධයටයි ඇයි. එතකොට ස්කන්ධයන්ගේ පහළ වීම කිව්වේ කන්දේ. එතකොට හැම මොහොතකම අපට හම්බ වෙන උත්පත්තිය තමයි ඇහි හට ගැනීම, ඇහි උපදීම. ආයතනයන්ගේ උපදීම. මේ සලායතනයන්ගේ හට ගැනීම. අපි කිව්වේ ලෝකේ හට ගැනීම. ලෝකේ පාන්දර අපි ආරම්භ කළේ ලෝකේ. ලෝකේ හට ගන්න. දැන් ඒ ආයතන හටගත්තාම බාහිරයේ ගැටෙනවා විඥාන උපදින ස්පර්ශ වෙනවා වේදනා සංඥා චේතනා පහළ වෙනවා මේ පාදාන ස්කන්ධය හටගන්න දුක්ඛස්සේ සෝපාද දුක උපදිනවා. දැන් සත්‍යයේ උපදීම නෙමෙයි දැන් මේ හම්බ වෙන්නේ අපිට. දුකේ උපදීම. උපාදා දැන් මේකදී අපි මතක තියාගන්න ඕන සැලපිලිමත් වෙන්න ඕන. සක්කාය දෘෂ්ටිය දුර වෙන විදිහෙන් අපි මේ සරල තැනින් පටන් ගන්නවා. පුද්ගලයේ උපදීම නෙමෙයි ඒකට බලන්න ඕන. ස්කන්ධයන්ගේ දුකේ හට ගැනීම. කොනේ ටික බලාගත්තාම යෝච භික්ඛවේ චක්කුං නිරෝධෝපසමුත්තංගමෝ දුක්ඛස්සේසෝ නිරෝධෝ ගානං උපසමෝ ජරා මරණස්ස පාතු අත්තංගමෝති. එතන නිරුද්ධ කළා කියලා කියන්නේ දුක නිරුද්ධ වුණා. ජරා මරණේ මිදුණා. ජරා මරණේ බැහැරක. එහෙමනම් දැන් අපි ඔන්න ටිකක් තේරුම් ගන්න ඕන. ඉපදීම කියන තැන මෙන්න මේ වගේ තැනකින් බලන්න. දැන් මේ කිව්ව තරමින් පිළිගන්න එපා. ඒක හොඳට අර්ථ පරීක්ෂා කරලා විමසලා තවදුරටත් කියවලා තර්කවාද විවාද සංවාද කරලා හරි ඒත් නිවැරදි කරගන්න ඕන. තහවුරු කරගන්න ඕන සාක්ෂි සාධක ඇතුළු පුද්ගලික පිළිබඳ විශ්වාසයෙන් තොරව. දැන් එහෙම වුණොත් හොඳයි අපි කියමු එහේ ඉපදීම මොහොතකට ජාතියයි හට ගැනීමයි ඉපදීමයි කියන්නේ. අනිත් ඒවා එතනින් අපිට දකින්න පුළුවන්. එහ හටගත්තා. හටගත් ඇහැට මොකද වෙන්නේ? දිරන්නේ නැද්ද? දිරනවා. දිරීමේ දුක්ඛ ලක්ෂණේ ඉදිලා තියෙනවා. දැන් එහැ කියන තැන උත්පත්ති දුක්ඛ ලක්ෂණේ ඉදිලා දිරීමේ දුක්ඛ ලක්ෂණේ ඉදිලා ලෙඩ වෙන්නේ නැද්ද? එහෙනම් ලෙඩවීමේ දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. මැරෙන්නේ නැද්ද? මේක අවසන් වෙන්නේ නැද්ද? මරණයේ දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. කවුරුත් අකමැති එහෙන ලෙඩ වෙලා කබ කඳුළු ගලලා එහෙ නොපෙණිය යනවට රෝගී වෙනවට. එහෙ නොපෙණිය යනවට මැරෙනවට කැමති නෑ. ඒත් මේ එහෙ ලෙඩ වෙනවා නොපෙණිය යනවා. අකමැති දේ හා එකතු වෙනවා. හැමෝම කැමති ඉස්සර වගේම දැනුත් හොඳට පේනවනම්. නමුත් ඒ කැමති තැන පවතින්නේ නෑ. ඒ ප්‍රියතනින් වෙන් වෙලා දිราපත් වෙනවා ලෙඩගෙන. කැමති දේ කැමති ආකාරයෙන් පවත්වන්න බැහැ. දැන් බලන්න අප්‍රියයන් හා එක්වීමේ දුක්ඛ ලක්ෂණය, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක්ඛ ලක්ෂණය, කැමති දේ නොලැබීමේ දුක්ඛ ලක්ෂණය ඉදිලා නැද්ද කියලා හේ උපතත් එක්ක. ඉපදීමේ දුක්ඛ ලක්ෂණය දෙනවා, හටගැනීමේ ජරාවේ දුක්ඛ ලක්ෂණය, වියාදී දුක්ඛ ලක්ෂණය, මරණයේ දුක්ඛ ලක්ෂණය, අප්‍රියයන් හා එක්වීමේ දුක්ඛ ලක්ෂණය, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක්ඛ ලක්ෂණය, කැමති දේ නොලැබීමේ දුක්ඛ ලක්ෂණය. එහේ අප්‍රියයන් හා එක් කරවලා තියෙනවා, ප්‍රියයන්ගෙන් වෙන් කරවලා තියෙනවා. එහේ ඉදිරි මේ විදිහෙන් බලන්න ආයතන 6 පිළිබඳව. ඒ විතරක් නෙමෙයි ඊළඟට අපිට හම්බ වෙන්න ඕන එහෙට කනට නාසයට ගැටෙන දේවල්. මේ සබ්බේන්ද්‍රයන්ට හමු වෙන අරමුණු එහෙමද කියලා. දුකාර සත්‍ය කියන්නේ ඒක හැම තැනකම යෙදෙන්න ඕන එක. රූපී අරූපී ධර්ම විශ්ේ පොදු වූ සාධාරණ වූ ධර්මතාවය හැමතැනකම යෙදුණු ලක්ෂණයයි දුක්ඛ ලක්ෂණය. දැන් බලන්න ලක්ෂණ වලක් හරි ලක්ෂණයි, හරි සුන්දරයි, බොහොම ප්‍රියයි, බොහොම මනාපයි. ඇත්ත ලෝකික කතාව. හැබැයි අපි බලන්න ඕනේ මේ ලස්සන සුන්දර වස්තුව තියෙන තුල තියෙන යෙදුන අසුන්දර දේකුත් තියෙනවා. ඒ මල හටගත් එක පොළොවන තිබුණා නම්, ජලයෙන් තිබුණා නම්, පොහොරන තිබුණා නම්, සුලං අවුන තිබුණා නම් එහෙම මලක් අපිට ලැබෙන්නේ නෑ. මේවා ආහාර කරගෙන හැදිච්ච ඒවා. එහෙනම් ආහාර ප්‍රත්‍යයෙන් උපන් බවක් තියෙනවා. මල කියන්නේ හටගත් දෙයක්, උත්පත්ති ලක්ෂණ. බලන්න ඔය මල මැලවෙන්නේ නැද්ද? මැලවෙනවා කියලා කියන්නේ ජරාවේ දුක් ලක්ෂණය. ඔය මල දුර්වර්ණ වෙන්නේ නැද්ද? රෝගී දුක් ලක්ෂණය. ඔය මල මැලවිලා පරවිලා මහපොළොව සුපගන්නේ නැද්ද? මරණ දුක් ලක්ෂණය තියෙනවා. ඔක හැමෝම කැමති හොඳ ලක්ෂණට ඔය මල තියෙනවට. නමුත් අපමැති මැලවිච්ච පරවිච්ච මහපොළොව මත පෙති විසිරුණු තැනට වැටෙනවා. අප්‍රියන් හා එක්කිරීමේ දුක් ලක්ෂණය විතරයි තියෙන්නේ. ප්‍රියංගෙන් වෙන් කිරීමේ දුක් ලක්ෂණය. ලක්ෂණ තුමල පිපිලා තියෙනවට සුවඳ හමනවට කැමති කවුරුත්. නමුත් ඒක පව තියෙන්නේ නැවෙනු වෙනස් වෙනවා. මැලවෙන පරවෙන තැනට යනවා. අප්‍රියන් හෙක්කීමේ දුක් ලක්ෂණය. කැමති දේ නොලැබීමේ දුක. හැමෝම කැමති මේ ලක්ෂණ අයිති කරගෙන ස්ථිරව ස්ථාවරව වෙනස් නොවී පවත්වා ගන්න ළඟින් තියාගෙන නාසයට ලං කරගෙන ඉන්න කැමති ඒ ලක්ෂණ කුසුම. නමුත් කැමති වුණත් ඒක පවත්වන්න බෑ නැලගෙන කරගෙන. එහෙනම් මලක් එක්ක දුක් ලක්ෂණ ඊදිලා නැද්ද? ඒක අතීතද? ඒක අනාගතද? ටික ටික වර්තමානයේට අපි එනවා. ඔය විදිහින් කන ගැන, නාසය ගැන, දිව ගැන, කය ගැන, සිත ගැන බලන්න. ඊළඟට බලන්න ඒවට ලැබෙන අරමුණු පිළිබඳව. ඒ විතරක් නෙවෙයි. ඒ ආධ්‍යාත්මික අරමුණත් බාහිර අරමුණත් ගැටෙනකොට උපදින විඥානේ හටගත් එක. ප්‍රත්‍යයෙන් හටගන්න එක. ඒකත් ඔය කියන ලක්ෂණ වලින් යුක්තයි. යමක් හටගත්තනම් සංකත ධර්ම කියලා කියනකොට. සංකත ධර්මයන්ට උරුම වෙච්ච පොදු වෙච්ච ලක්ෂණය තමයි උපාදෝ පඤ්ඤායති වායෝ පඤ්ඤායති තස් අඤ්ඤතත්ත්වං. වෙනස් වෙන බව. තිබූ ආකාරයෙන් අන්‍ය ආකාරයකට පත්. ඇතිවීම හා නැතිවීම. දැන් බලන්න විඥානයක් හටගත්තා. හේතුෙන් හටගත්. හේතු විඳිනකොට නිරුද්ධ වෙනවා. ඒවටත් තියෙනවා ජරාවක් මරණය. ස්පර්ශයට, වේදනාවට, සංඥාවට, සංචේතනාවට මෙහෙම එකක් හටගත් ධර්ම. එතකොට අන්න පංච උපාදානස්කන්ධයෙන් අපිට හම්බ වෙනවා ඇති වෙන බවත් නැති වෙන බවට. උපදින නැතින බව හම්බ වෙනවා. යථාභූත ඥාන දර්ශනයේ දකින තැන දැක්ම අපට ටික ටික දැනවත් කරනවා. මෙන්න මේ විදිහෙන් අපි ටිකක් කල්යල් ඇතුව හොඳට හිමින් කරේ විමස විමසා බැලුවොත් අපට හම්බ වෙනවා හොයාගන්න පුළුවන් යම් වර්තමානයක් තුල හරිම තැනකට නුවණ මෙහෙවන්න පුළුවන් ඉදිරියට වැඩෙන නුවණකට අපේ හිතපත් කරගන්න පුළුවන් මෙන්න මේ යථාර්ථයේ මේ ධර්ම දිහා බලන්න කියන. එතකොට අපිට හම්බ වෙනවා දුක්ඛාරේ ලක්ෂණ පුද්ගල භාවයෙන් තොරව ජීවා ජීව නාම රූප හැම ධර්මතාවයක්ම හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් බව. මෙන්න මේ ආර්ය ලක්ෂණ ටික හොඳට දකිනකොට තේරෙනවා, වැටහෙනවා, අවබෝධ වෙනවා සමුදේ. සමුදේ ඥාන ලැබෙන කොහොමද? මේ ලෝකේ හැම වෙන හැම දෙයක්ම හටගත් ධර්ම. දුක්ඛ ලක්ෂණයදී. ඒ දුක දුක හැටියට නොදන්නා කම මත මේ මම මගේ මගේ ආත්මය කියන සමුත්තන්හා සමුදේ උපදිනවා නේද? දුකට හේතුව පේනවා. මේ දුක දුක හැටියට දකිනකොට යථාර්ථයේ ඇත්ත ඇති සත්‍යයෙන් දකිනකොට යම් තෘෂ්ණා සමුදයක් තිබුණා නම් ඒක ප්‍රහාණය වෙනවා. මම මගේ මගේ ආත්මය කියන අදහස දුර වෙනවා. ඒ නිරෝධයේ නිරෝධයේ සාක්තියම වෙනවා. ඒ නිරෝධයේ සාක්තන පිළිවෙතම මාර්ගය වෙනවා. එතකොට මාර්ගය කියලා කරන්න තියෙන මොකද්ද? නිරෝධයේ සාක්තයට. නිරෝධයේ සාක්තයෙන් සමුදය දුර වෙන්න ඕන. සමුදය දුර වෙන්නේ දුක පිරිසිදු දකින්නවා කියන කාරණාව තුළ. ඉතින් මෙන්න මේ විදිහෙන් දුක්ඛ ආර්ය සත්‍ය ලක්ෂණ ටික මෙනෙහි කොට බලන්න, විමසා බලන්න, උත්සාහවත් වෙන්න. එහෙම දැනුවත් වුණොත් දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං වුණොත් එතන තියෙන සම්මා දිට්ඨිය මාර්ගයේ උපන්නා මාර්ගයේ උපන්න කෙනාට පරප්‍රත්තියෙන් තුරක්. තව කෙනෙකු පිහිටක් ඕනේ නෑ. ඔහු තනියමයි ඉතිහාට යන්නේ. ඒ ටිකට ආපු කෙනාට හාමුදුරුවනේ මේ ටික කළා ඊළඟට මොකද කරන්න ඕන කියලා. එහෙම කමටහන් සුද්ධ කිවිල්ලක් කමටහන් ගෙනෙල්ලක් වෙන්නේ නෑ. පෙර උතුමෝ බණ ඇහුවා, මාර්ගය සාධන ගත්තා, වනදහනට ගියා, රහතන් වහන්සේලා බවට පත් වෙලයි නැවත තමට වැඩම කළේ. ඒ නිසා අපි මෙන්න මේ ටික විමසලා මේ සතර නුවණ ඇති කරගන්න උත්සාහවත් වෙන්න,